සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංකාරුප්පත්තිං වා භික්ඛවේ දේශිස්සාමි තං සුනාත සාධුකං මනසිකරෝත භාසිස්සාමි ති. සද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් පිරිස අද දුරුතුපුර පසළොස්වක පොහොය දවසේ උදෑසන පටන් මෙතෙක් වේලා පෝෂිත ශීලයේ සමාදන්ව විවිධාකාරයෙන් ශීල භාවනාදී කුසල ධර්මයන්හි යෙදී වාසය කරන අතරත දැන් මේ සූදානම් වෙන්නේ අවසන් වශයෙන් සිදු කෙරෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහායි. දැන් මේ පින්වතුන් උදෑසන පෝෂිත ශීලයේ සමාදන් වෙච්ච අවස්ථාවේම අදිෂ්ඨානයක් නැත්නම් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. අද දවස පුරාම සිද්ධ කරන ශීල භාවනාදී කුසල ධර්මයන් මේ කාටත් ජාති ජරා ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් අත මිදී ලබන අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ සාන්තියේ පිණිසම හේතු ආශනා වේවා කියලා නේද? ඒ පැතුමෙන් යුක්තවයි අද දවස පුරාම මේ කුසල ධර්මයන් සිද්ධ කර ගන්නට යෙදුනේ. පින්වත්නි, දැන් අපි එහෙම ප්‍රාර්ථනා කරගත්තට අප සෑම දිනාටම මේ ජීවිතේම සියලු කෙලෙස් නසා අරහත්ත්වයට පත් වෙන්න ඉඩ ලැබේවිදයි කියන එක නිශ්චිතවම කියන්න බෑ නේද? අපේ තිබෙන පුරාණ පුණ්‍ය ශක්තිය අනුව ඊළඟට මේ ජීවිතයේ තුල අප සිත සකස් කරගෙන ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න ආකාරය අනුව ඒ සියල්ල ගැලපී යාමෙන්, ඒ කියන්නේ පුරාණ පුණ්‍ය ශක්තියත් කුසල ශක්තියත් පාරමී ශක්තියත් හේතු වෙලා මේ ජීවිතයේ තුල අපි ධර්මයේ නිවැරදිව තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න ආකාරය අනුව තමයි අපට මේ ජීවිතයේ තුල මාර්ගඵල නිවන් සුව ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි හැමදෙනාම බලාපොරොත්තුෙන් උත්සාහ කරන්න ඕනේ පිණිසයි. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච පමණින්ම අපි සෑම දිනාටම එක විදිහකින් මාර්ගඵල නිවන් සුව ලැබේදයි කියන එක ස්ථිරව කියන්නට බෑ. ඉතින් ඒක නිසා අපට මේ ජීවිතයේදී මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට බැරි වුණොත් අනතුරු ජීවිතයේදීවත් දෙවෙනි ජීවිතයේදීවත් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට පුළුවන් තැනක අපි ඉන්නට ඕන. දැන් අපට මේ ජීවිතයේ මාර්ගඵල නිවන් සුව ලබා ගන්න අවබෝධ කරගන්න බැරි වුණොත් දෙවෙනි ජීවිතයේදී මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගන්නට නම් අපි කොයි වගේ තැනකද, කොයි වගේ ආත්ම භාවයකද සිටිය යුත්තේ? සත්පුරුෂ ආශ්‍රයක් ලැබෙන මානුෂ ආත්මයක හෝ නැත්තම් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ධර්මය අවබෝධ කර හැකි තැනක ඉන්න ඕන. ධර්මය අවබෝධ කරන්න බැරි තැන තියෙනවා. නිරය, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, අසුරනිකාය කියන මේ සතර අපායේ ප්‍රතිසන්දිය ලබා ඉන්න සත්වීන්ට ධර්මය අවබෝධ කරන්න බෑ. මොකද ඒකට හේතුව ඒ අය අකුසල ප්‍රතිසන්දික සත්වයෝයි. ධර්මය අවබෝධ කරන්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබෙන්නට ඕන කියලා අපි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවානේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිය හැක්කේ මිනිසීන්ට, පුණ්‍යවන්ත මිනිසීන්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. එතකොට අන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබෙන පුණ්‍යවන්ත මිනිසීන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කාමාවචර සුගති 6 ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. චාතු මහරාජික, තාවතිංස, යාම, තුසිත, නිමාන රති, පරිණිමිත වස්වාත්ති කියන සදෙව්ලෝ තියෙනවානේ. අන්නේ සදෙව්ලෝ උපදින සත්පුරුෂයින්ටත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. මාර්ගඵල නිවන් සුව අවබෝධ කරන්න පුළුවන්. ඒ අතරිනුත් අසුර පිරිසට හා මාර පිරිසට ධර්මය අවබෝධ කරන්න බැරි බව සඳහන් වෙනවා. දෙවලු උපන්නත් ධර්මය අවබෝධ කරගන්න බැරි අය කොටසුත් තියෙනවා. ඒ අයට ඡන්දය නැති බවයි සඳහන් වෙන්නේ. අච්ඡන්තිකා කියන ගණයට අයිති වෙනවා කවුද? අසුර පිරිසත් මාර පිරිසත්. ඒ අය දේව ප්‍රතිසන්දියක් තියෙන අය. නමුත් ධර්මය අවබෝධ කරන්න බැරි අයයි. බ්‍රහ්ම ලෝකවලින් රූපාවචර බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම තියෙන පංචසුද්ධාවාසයන්හි පහළ වෙන්නේ අනාගාමි ආර්යයන් වහන්සේලා. අනාගාමි තත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට තවදුරටත් අරහත්ත්වයට පත් වීම පමණයි ඉතිරිව තියෙන්නේ. සුද්ධාවාසවල පහළ වෙන අනාගාමි උත්තමයන් වහන්සේලා වඩා ගති වූ බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන ඒ ලෝකවලදී අරහත්ත්වයට පත් වෙනවා. ඊට යට බ්‍රහ්ම ලෝක ගත්තාම අසඤ්ඤතලය හැර අවශේෂ බ්‍රහ්ම ලෝක වල ඉන්නා වූ සත්වයන්. එතකොට බ්‍රහ්ම ලෝක 10ක් අහු වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 10ක්. අසඤ්ඤතලයයි සුද්ධාවාස 5යි ගත්තාම එතන 6ක්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම 16ක් තියෙනවානේ. ඒ 16න් අර අනික 6 ඇරිච්චාම ශේෂ 10 ඉන්නා වූ සත්පුරුෂයන්ට නැත්නම් බ්‍රහ්මීන්ට ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා. අසඤ්ඤතලයේ චිත්තචෛතසික 15ක් නැති නිසා රූපස්කන්ධයේ පමණක් තිබෙන නිසා අසඤ්ඤතලයේ 15 වෙන සත්‍යයින්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. අරූපතලවල 15 වෙන බ්‍රහ්මීන්ට ධර්මය අවබෝධ කර හැකි වෙන්නේ ඒ අය යට මනුෂ්‍ය ලෝකේ හෝ නැත්නම් දිව්‍ය ලෝකයකින් සෝවාන් මාර්ගඵල ලබාගෙන අරූපතලයේ 15 වුණොත් සෙසු මාර්ගඵල සම්පූර්ණ කරගත හැකි බව සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බලනකොට මේ ජීවිතය අපිට මාර්ගඵල ලබා ගන්න බැරි වුණොත් දෙවෙනි ජීවිතයේ තුල මාර්ගඵල ලබා ගන්නම් අපි දෙවෙනි ජීවිතයේ කො මනුෂ්‍ය ලෝකයේහි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති උපත ලබා සිටින්නට ඕන. එහෙමත් නැත්නම් චාතුම්මහරාජික ශාවතිංශ යාම තුසිත නිම්මාන රති පරිණිම්මිත වාසවත්ති කියන මේ සදෙව්ලෝවල ධර්මය අවබෝධ කළ හැකි දේවත්වයක සිටින්නට ඕන. එහෙමත් නැත්නම් අවිහාදී පංචසුද්ධාවාසත් අසඤ්ඤතලයත් හැර ඊට යට තිබෙන බ්‍රහ්මලෝක රූපාවචර බ්‍රහ්මලෝක 10න් එහෙක උපත ලබා සිටින්න ඕන. ඔන්න ඔය තැන් වලින් එහෙක අපි දෙවෙනි ජීවිතේ හිටියොත් තමයි මේ ජීවිතේ බැරි වුණොත් දෙවෙනි ජීවිතේහි ධර්මය අවබෝධ කරලා මාර්ගඵල නිවන්සුව ලැබිය හැකි වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අපි මේ ජීවිතේ තුල ධර්මය අවබෝධ කරගන්නට බැරිව ගියොත් ඊට විකල්පයක් ගැනත් දැනගෙන සිටින්න ඕන. විකල්පය මොකද්ද? ධර්මය අවබෝධ කළ හැකි සුගති භූමියක අපි ප්‍රතිසන්දිය ලබන්න ඕන. ඉතින් එහෙමනම් අපි කොයි වෙලාවක මරණයටපත් වුණත් ඔය කියන තැන් වලින් එකකටපත් වෙන්න පුළුවන් ජීවිතයක් ලබා තිබෙන්නට ඕන. එතකොට අවම වශයෙන් ගත්තොත් දෙවෙනි ජීවිතේ මනුෂ්‍ය ලෝකයේ හෝ උපත ලබන්න ඕන. හැබැයි මනුෂ්‍ය ලෝකයේ උපත ලැබුවත් අපට කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර ලැබෙයිමද? ඊළඟට දැන් මේ ජීවිතේ වගේම ධර්මයට යොමු වෙයිමද ආදී වශයෙන් කියලා අපට එකපාරම කියන්න බෑ. ඊට වඩා චාතු මහරාජිකාදී යම්සි දෙව්ලෝක පහළ වුණොත් ඒ දෙවිවරුන්ට කලින් ජීවිතය ගැන ආවර්ජනය කරන්න පුළුවන්. ආවර්ජනය කළා තමන් කොහෙද හිටියේ කියලා දැක බලා ගන්න පුළුවන්. ඊළඟට සම්පූර්ණ කළ යුතු ධර්ම මාර්ගයේ පහසුවේ සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවක් තිබෙන බව අපිට මේ විමානවත්තු පාළියේ සඳහන් වෙන ඇතැම් කතා ප්‍රවෘත්තියෙන් වටහා ගන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි මණ්ඩුක දේවපුත්ත විමානයේ කියන ඒ විමාන වස්තුව. අපි යන්නේ ඒ ඇස්තුරෙන් තේරුම් ගනිමු කොහොමද මේ දෙවිවරු තමන්ගේ පෙර ජීවිතය ගැන තේරුම් ගන්න ළඟට දේවත්වයට පත්වීම සඳහා උපකාරී වෙන්නේ කොයි විදිහේ කුසල්ද කියන එක. ගාථාවලින් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. කෝමේ වන්දති පාදානි ඉද්ධියා යසසා ජලං අභික්ඛන්තේන වන්නේන සබ්බාවෝ භාෂයං දිසා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විදිහට අසන ලද්දේ කියලා එනත් තැන්වල සඳහන් වෙනවා. දිව්‍යමය වූ එරිදීන් යුක්තව යසසින් බබලමින් මනෝහර සිරුරකින් යුක්තව සියලු දිසාවන් බබලුවමින් තථාගතයන් වහන්සේගේ ශ්‍රීපා වන්දනා කරන්නේ කවරෙක් විසින්ද කියලා ප්‍රශ්න කළා. අනේ අවස්ථාවේදී මේ දිව්‍ය පුත්‍රයා තමන් කවුදයි කියලා හඳුන්වා දෙනවා. මණ්ඩුකෝහං පුරේ ආසින් උදකේ වාරි ගෝචරෝ තව ධම්මං සුනං තස්ස අවදීවච්ච පාලකෝ මුහුත්තං චිත්තප්පසාදස්ස ඉද්ධින් පස්ස යසංච මේ ආනුභාවං ච මේ පස්ස වන්නං පස්ස ජුතිං ච මේ යේච තේ දීග මද්ධානං ධම්මං අස්සෝ සුංගෝතම පත්තාතේ යච ලට්ඨානං යත්ත ගන්ත්වාන සෝචරේති. එයින් කියවුනේ මේ මණ්ඩුක දිව පුත්‍රයා කියනවා, මම පෙර ආත්ම භාවයේහි දිවෙහි උපන් දිවෙහි හැසිරෙන මැඩියෙක් වූයමි. ඔබ වහන්සේගේ ධර්මයේ අසද්දී ගෝපල්ලෙක් මා මැරීය. දැන් මේකේ කතා ප්‍රවෘත්ති අට කතාව ආදී විස්තර කරනවා මේ විදිහයි. භාග්‍යවතුන් වහන්සේ වරක් චම්පාවේ ගග්‍රා කියන පොකුණු තීරයට වැඩම කරලා ඒ පොකුණු තීරයේ වැඩි ඉඳිමින් ධර්ම දේශනා කරපු අවස්ථාවකදී ඒ පොකුණේ හිටපු එක්තරා මැඩියෙක් භාග්‍යවතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බුද්ධස්වරය ශ්‍රවණය කරගෙන හිටියා. දැන් මේ මැඩියාට කිසිම ධම්පදයක් තේරෙන්නේ නැහැ. නමුත් අර බුද්ධස්වරයේ මිහිරට හිත පහන් කරගෙන හිටියා. ඉතින් මේ ස්වරයට හිත පහන් කරගත්තත් ඒ ස්වරයේ හිමි කාටද? අන්න දසබලධාරී තුන් ලෝකාගේ ශාන්තිනායක සම්බුදු පියාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ගුණේ තියෙන විශිෂ්ටභාවය කියලා කියන්නේ ස්වරයට සිත පහන් හිටියත් අර තිරිසන් සතාටත් ඒකින් විශාල කුසලයක් ජනිත වුණා. බුදුරජාණන් වහන්සේගේ ස්වරයේ පහන් සිතින් අහගෙන හිටපු නිසා ඔය අතරේ ගෝපල්ලෙක් ආවතන්ට ඇවිල්ලා අර ගෝපල්ලත් මේ බුදුරජාණන් වහන්සේගේ බුදුපන්ට කන් දීගෙන අර ගෝපල්ලාගේ අතේ කෙවිත තිබුණා. ඒ කෙවිත බිම හිටෝලා කෙවිතට බර දීලා හිටියා. කෙවිත හිටේවේ කොහෙද? අන්න මැඩියාගේ ඇඟ උඩ. කෙවිතට යට වෙලා අර මැඩියා මරණයට පත් වුණා. හැබැයි මරණයට පත් වුනේ බුද්ධාශ්වරයේ කෙරෙහි පහන්සිතින් යුක්තව. ඒක නිසා ඒ කුසලයේ අනුභවයෙන් මේ මොහොතේම මහානුභාව සම්බන්ධ දිව්‍ය පුත්‍රයෙක් ඇටියට පාන වුණා. මේ දිව්‍ය පුත්‍රයා ආවර්ජනා කරලා බැලුවා, කොහොමද මම මේ දෙව්ලොවට ආවේ? අන්න එහෙම ආවර්ජනා කරලා බලනකොට පේුණා ඊට ඉස්සෙල්ල ජීවිතේ මැඩියෙක් වෙහිටපු කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධස්වරයේ ශ්‍රවණය කරගෙන ඉඳලා සිත පහන් කරගත්තු කුසලයට මේ දෙව්ලොවට පැමිණියේ කියලා අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේ විසින් ඔබ කවරෙක්ද කියලා ප්‍රශ්න කරපු අවස්ථාවේදී මෙන්න මේ විදිහට පිළිතුරු දුන්නායි කියන එකයි සඳහන් වෙන්නේ. මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා, යේචතේ දීග මද්ධානං ධම්මං අශෝෂං ගෞතම. ගෞතමයන් වහන්සේ, යම් කෙනෙක් ඔබ වහන්සේගේ ධර්මය දිගු කලක් ඇසුවා හොඳ ඔහු යම් තැනක ගොස් ශෝක නොකරද්ද ඒ අචල ස්ථානයට පැමිණියාහුය කියලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සත්පුරුෂයෝ සුගති සම්පත් වගේ ඊටත් වඩා මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගෙන ශෝක නොකරන තැනේ කියන්නේ මොකක්ද? නිර්වාණ ශාන්තියනේ. අන්නේ නිර්වාණ ශාන්තියට පත් වෙලා ශෝක නොකරන තත්ත්වයට පත් වෙනවායි කියලා මේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළා. ඒ වගේම ධර්මය අහලා මේ දිව්‍ය පුත්‍රයාත් ඒ අවස්ථාවේ සෝතාපට්ටි ඵලයට පත් වුණායි කියන විදිහයි මාගේ මතකයේ සඳහන් තිබෙන්නේ. ඔන්න ඔය විදිහට අර දෙවිවරුන්ට පුළුවන් පූර්ව ජීවිතයේ ආවර්ජනය කරන්න. ඒ වගේම තවදුරටත් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තිබෙන සූත්‍රයක සෝතානුදත සූත්‍රය කියලා. අන්න ඒ සූත්‍රයේ හිත් සඳහන් වෙනවා දෙවිවරුන්ට පහසුවෙන් පූර්ව ජීවිත ආවර්ජනය කරන්න පුළුවන් බව. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. තරා සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් හොඳට ධර්මය ඉගෙන කියා ගන්නවා. නවාංග ශාස්ත්‍ර ශාසනය හොඳට පුරුදු පුහුණු කරනවා. නමුත් ඒ ස්වාමින් වහන්සේ ඒ ජීවිතයේ මාර්ගඵල නිවන් ලබන්නේ නැහැ. දෙවැනි ජීවිතයේ සිල්වත් ධර්මයේ උගත් කුසලයෙන් දෙව්ලොව ගිහින් පහළ වෙනවා. දෙව්ලොව පහළ වෙච්ච මේ දිව්‍ය පුත්‍රයාට තමන් අර පූර්වයේ පුරුදු පුහුණු කරපු ධර්මයන්ගේ ආනුභාවයෙන් දෙව්ලොව ගිහිල්ලා ටික කලකදී මුලින් එකපාර ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ටික කලක් යනකොට අර පුරාණ ධර්මයන්ගේ උපනිෂය ලැබීම නිසා තමන්ට ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා. දෙව්ලොව ගිහිල්ලා පහසුවෙන්ම සමථ දර්ශනා වඩාගෙන ඒ දෙව්ලොවදී මාර්ගඵල අවබෝධ කර ගන්නවා. එහෙමත් නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ වගේ එරිදිමත් භික්ෂුන් වහන්සේ නමක් දෙව්ලොවට වැඩම කරලා ධර්ම දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ දිව්‍ය පුත්‍රයාට සිහිය උපදිනවා, මම පෙර ජීවිතයේත් මේ ධර්මයේ ඇසුවා නෙවද, පුරුදු පුහුණු කළා නෙවද කියලා අන්න සිහිය ලැබෙනවා. ඒ සිහිය එළඹිච්ච හැටියේ පටන් මේ දිව්‍ය පුත්‍රයා ඒ ධර්මය අහලා එතනදී මාර්ගඵල ලබා ගන්නවා. එහෙමත් නැත්නම් මාර්ගඵලලාභී හරි ධර්මකථික හරි දිව්‍ය පුත්‍රයෙක්ම දේව පිරිසට බණ කියනවා. එහෙම අවස්ථාවකදී අර කලින් පැවිදි ජීවිතයක් ගත කරලා ධර්මය අහලා දරාගෙන දැනගෙන ඉඳලා පවත් වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ දේවත්වයට පත් වෙනවා. එතකොට අර දිව්‍ය පුත්‍රයා කියන ධර්මය අහගෙන ඉඳලා සිහි ඇති කර ගන්නවා. මේ ධර්මිය මම කලිනුත් ඇසුවා නෙවද, පුරුදු පුහුණු කරා නෙවද කියලා සිහිය පිහිටුවා ගන්නවා. ඒ සිහිය උපන්න තැන් පටන් ඉක්මනින්ම ධර්ම අවබෝධයට හිත සකස් වෙනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. සිව්වැණිව ධර්මය අහනකොට නෙමෙයි, තමන් එක එකට බඹසර හැසිරිච්ච තවත් ස්වාමින් වහන්සේ නමක් දෙවලෝදී හම්බ වෙනවා දිව්‍ය පුත්‍රයෙක් හැටියට. ඒ දිව්‍ය පුත්‍රයා අර දෙවෙනි දිව්‍ය පුත්‍රයාට මතක් කරවා දෙනවා, ඔබත් කලින් ජීවිතයකට බඹසර හැසිරුණා, ධර්මයේ පුරුදු පුහුණු කළා, සිහි කරනවාද කියලා. අන්න එසේ සිහි කරවීමෙන් පස්සේ අර දේවතාවා තමන්ගේ පූර්ව ජීවිතය ගැන ආවර්ජනය කරලා සිහි පිහිටුවා ගත්තෙන් පස්සේ ඉක්මනින්ම ධර්ම අවබෝධයට සිත සකස් වෙනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට දෙවෙනි ජීවිතේ මනුෂ්‍ය ලෝකයේ උපත ලබනවට වඩා දේවත්වයකට පත් වුණොත් ධර්මය අවබෝධ කර ගන්නට වැඩි ඉඩකඩක් පහසුවක් තිබෙන බව ඒ ප්‍රවෘත්තියකින් සඳහන් වෙනවා. දැන් බලන්න මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මේ විලේ හිටපු මැඩියනේ, මේ මැරිලා ගිහිලා දෙව්ලෝව පහළ වෙලා ඒ ආත්මභාවයේ සෝතාපට්ටි ඵලයටත් පත් වුණා. මේ මනුෂ්‍ය ලෝකේ ආවනම් ඒක සිද්ධ වෙයිද නැද්දයි කියන එක එකපාරටම කියන්න බෑ. මොකද නොමග යන්න තියෙන ඉඩ කඩක් වැඩි, සත්පුරුෂ ඇසුර හරියට ලැබෙයිද නැද්දයි කියන්නත් බෑ. අන්න ඒ වගේ නොඑක හේතු කාරණා බලපාන නිසායි. තියන්න ඒක නිසා මේ ජීවිතයේහි මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න බැරි කෙනෙක් තමන් දෙව්ලොව ගිහින් උපත ලබන ආකාරයට කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන හිත පිරිසිදුව පවත්වාගෙන මරණයට පත් වුනොත් ඒ තැනැත්තාට දෙව්ලොව පහළ වීමෙන් පස්සේ තවදුරටත් ධර්ම අවබෝධයේ පිණිස උත්සුක වෙන්න පුළුවන් බව අපට මේ සූත්‍ර දේශනා ඇසුරින් ධර්මානුකූලව කල්පනා කරගන්න පුළුවන්. එතනදී තවත් කාරණයක් සිහි තබා ගන්න ඕන. අපි මේ ධර්මයේ හැසිරිය යුත්තේ දෙවනි ජීවිතයේ දෙවලෝ යන අදහසින් නෙමෙයි. මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණොත් විකල්පයක් හැටියට පමණයි අර දෙවනි විසඳුම තෝරාගතිය. විකල්පයක් තියෙන්නේ හැමෝම මේ ජීවිතයේ අරහත්ත්වයට පත් වෙන්නේ නැහැ. එහෙමනම් එහෙම කෙනෙකුට විකල්පයක් තියෙනවා. විකල්ප මාර්ගයේ තමයි දෙවනි ජීවිතයේහි ස්වර්ගගාමී වුණොත් අනේ ජීවිතයේ තුලදී තමන් අර ආපු ගමන ඉක්මනින් ආවර්ජනය කරගෙන ආයතේ නිවන් මාර්ගට යොමු වෙනවා. ඉතින් මනුෂ්‍ය ලෝකයේ උපත ලැබලා තමන් සත්පුරුෂ ඇසුර ලබාගෙන නිවන් මාර්ගට පිවිසෙනවට වඩා පහසුවෙන් පුළුවනි දෙව්ලෝව පන්නොත් එහෙම කලින් ජීවිතයේ සිහි කරන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ විදිහේ උපාසක පින්වතෙක්ව හිටියා, උපාසිකාවක්ව හිටියා, මම මේ විදිහට තෙරුවන් සරණ ගිහින් හිටියා, මේ විදිහට පන්සිල් අටසිල් රැක්කා, මේ මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා, මට උමනාව තිබුණේ මේ ජීවිතයේ තුල මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නයි. නමුත් මට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් මම මේ කුසල බලයෙන් දේවත්වයට පත්ව සිටිනවා. මට දැන් මෙතන හිටන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කර ගැනීම තුලිනුත් නිවන් මඟ සපුරා ගන්න පුළුවන් නෙවෙද කියලා සිහි උපදවාගෙන අන්න ඒ දේවතාවට පුළුවන් තවදුරටත් ධර්ම ශ්‍රවණය කරමින් බණ භාවනා ආදී කටයුතු වල යෙදෙමින් ධර්ම අවබෝධයේ පිණිස උත්සුක වෙන්න. ඊළඟට දෙව්ලොවදී ධර්මය අහන්න පුළුවන් අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. සෝතානුදත සූත්‍රයේ තවත් සූත්‍ර දේශනාවලත් සෝතානුදත සූත්‍රයේ සඳහන් වන පරිද්දෙන් එර්දිමත් භික්ෂුන් වහන්සේලා, මුගලන් මහරහතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා ඇතැම් විට දෙව්ලොවට වැඩම කරලා ධර්ම දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නකොට නම් භාග්‍යතුන් වහන්සේත් වරින් වර දෙව්ලොවට වැඩම කරලා දෙවිවරුන්ට ධර්ම දේශනා කරපු ආකාරය මේ පින්වතුන් අහලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ තෙසේ සිදු කළා. ඉන් පස්සෙත් මලේදේව මහරහතන් වහන්සේ ආදී එර්දිමත් මහරහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරපු ප්‍රවෘත්තීන් ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එහෙමත් නැත්නම් දිව්‍ය පුත්‍රයෙකුටම ධර්ම දේශනා කරන්නත් පුළුවන්. දෙව්ලොවත් තියෙනවා ධර්ම කතික දිව්‍ය පුත්‍රයා. සමහර විට මාර්ගඵලලාභී ආරි බ්‍රහ්මරාජයන් දෙව්ලොවට පැමිණලා ධර්ම දේශනා කරන බවත් ඇතැම් සූත්‍රවල සඳහන් වෙනවා. සනං කුමාර කියන බ්‍රහ්මරාජයා තාවතින්සේ සුධර්මා දිව්‍ය සභාවට පැමිණිලා ධර්ම දේශනා කරපු ආකාරයක් පිළිබඳව දීඝනිකායේ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පින්වත්නි, දෙවිවරුන්ටත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව භාගයේ තියෙනවා. අන්න ඒක නිසා මේ ජීවිතයේහි ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් මතු ජීවිතයකදී ධර්මය අවබෝධ කර ගැනීමට විකල්පයක් හැටියට අනතුරු ජීවිතයේහි දෙව්ලොව පහළ වෙන්නට තීරණය කිරීම නැත්නම් හිත ඒ පිණිස සකස් කරගෙන තිබීමත් ඥානානිත පියවරක් බව මජ්ක්‍ධිම නිකායේහි උපරිපන්නාසිකේට අයත් සංඛාරුප්පත්ති සූත්‍රයේහි සඳහන් කාරණානු අපට වැඩිදුරටත් තේරුම් ගන්නට පුළුවනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේට අයත් මේ සංඛාරුප්පත්ති කියන සූත්‍ර දේශනාව වදාරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩි ඉන්න අවස්ථාවකදී. භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා වදාලා. පින්නතුන් වහන්සේ කියලා වික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. සංඛාරූපත්තින් වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති. සංස්කාරෝත්පත්තිය පිළිබඳව දේශනා කරන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ඒ හොඳට අහන්න, අහලා හොඳට මෙනෙහි කරන්න. ඒ මෙසේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉද භික්ඛවේ භික්ඛු සද්දාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, ඡාගේන සමන්නාගතෝ හෝති, පඤ්ඤාය සමන්නාගතෝ හෝති, තස්ස ඒවං හෝති. අහෝ වතාහං කායස්ස වේදා පරම්මරණ කත්ථිය මහාශාලානං සහාව්‍යතං උප්පජ්ජේයන්ති. එන් කියවුනේ මහණෙනි, භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයෙන් යුක්ත වෙනවා, ත්‍යාග ගුණයෙන් යුක්ත වෙනවා, ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා. අහෝ වතාහං කායස්ස වේදා පරම්මරණ කත්ථිය මහාශාලානං සහාව්‍යතං උප්පජ්ජේයන්. මම මරණින් පස්සේ ක්ෂත්‍රිය කියන්නේ මහේසාක්‍ය ක්ෂත්‍රිය කුලයක උපදිනවා නම් හොඳයි කියලා. ඒ භික්ෂුව ඒ සිත පිහිටුවා ගන්නවා. ඒ සිත අදිෂ්ඨාන කර ගන්නවා. ඒ වගේම ඒ සිත නැවත නැවත භාවිත කරනවා. අන්න එසේ ඒ සිත වඩන බහුල කරන ඒ භික්ෂුවගේ සංස්කාර ඊළඟට විහරණය අර බලාපොරොත්තු ආකාරයට මහේසාක්‍ය ක්ෂත්‍රිය කුලයක ගිහින් උපත ලැබීම පිණිස හේතු වෙනවා. මෙන්න මේකයි අර ක්ෂත්‍රිය කුලයක ගිහින් උපත ලබන්න කාරණේ හේතුව කියලා භාග්‍යතුන් වහන්සේ වදාළයි කියන්නේ. කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේහි රජපාවුලක උපත ලබන්න නම් නිකම් පුළුවන් කමක් නැහැ. යම්ෂි විදිහක කුසල ධර්මයන් සිතේ පිහිටුවාගෙන තියෙන්න ඕන. මොනවද ඒ කුසල ධර්ම? ශ්‍රද්ධාව තියෙන්න ඕන, ශීලයේ තියෙන්න ඕන, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ තියෙන්නට ඕන, ත්‍යාග ගුණයේ තියෙන්නට ඕන, ප්‍රඥාව තියෙන්නට ඕන. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදේ බලවත් විශ්වාසය. ශීලයේ කියලා කියන්නේ කාය වාචා ජීව සංවරය. සුතේ කියලා කියන්නේ හොඳට ධර්මය අහලා දරාගෙන සිටින්නට ඕන. ත්‍යාග ශීලයේ බව කියලා කියන්නේ දන් දෙන්න අතහරින්න සිත නැමී තියෙන්න ඕන. ප්‍රඥාවේ කියලා කියන්නේ මේ සංස්කාර ධර්ම, නාම රූප ධර්ම, අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නංවාගෙන බලන්න පුළුවන්කම තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ යම්කිසි වැටහීමක් අවබෝධයක් තියෙන්න ඕන. අන්න එහෙම අවබෝධයක් තියෙන ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ ධර්මයන් පුරුදු පුහුණු කරගත්තු භික්ෂුන් වහන්සේ නමකට, භික්ෂුණීන් වහන්සේ නමකට, උපාසක උපාසිකා පින්නතෙකුට තමන් මේ සිත පිහිටුවාගෙන ඒ සිත වඩලා පුරුදු කරලා තිබුණොත් එහෙම කුසල සංස්කාර ධර්ම සකස් වෙනවා. ශාත්‍රීය පාවුලක නැත්නම් මහේ ශාක්‍ය රජ පාවුලක ගිහින් උපත ලැබීම සඳහා. ওই විදිහටම ශ්‍රද්ධාව තිබෙන සිල්වත්තු බහුශ්‍රත භාවයෙන් යුක්ත, ත්‍යාග ගුණයෙන් යුක්ත, ප්‍රඥාවෙන් යුක්ත භික්ෂුන් වහන්සේ නමක් සිත පිහිටුවා ගන්නවා. මම මරණින් පස්සේ මිනිසයන් අතර බ්‍රාහ්මණ මහාසාර කුලයක උපත ලබම්වා, නැත්නම් ගෘහපති මහාසාර කුලයක උපත ලබම්වා කියලා සිත පිහිටුවා ගන්න. ඉතින් මේ භික්ෂුව ඒ සිත අනුව ඒ සිත වඩලා ඒ තැන උපදිනවා. උපදින්නේ කොහොමද? අර ත්‍රිත්‍ය මහාසාර කුලයක උපන්නා වගේ මේ විදිහටම බ්‍රාහ්මණ මහාසාර කුලයක නැත්නම් ගෘහපති මහාසාර කුලයක උපදින්න උමනා කරන කර්ම රැස් කරගෙන තියෙනවා. ශ්‍රද්ධා, ශීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ පංච ධර්ම මේ භික්ෂුව කලින් ජීවිතේ මේ භික්ෂුවක් වෙන්නකොට හොඳට පුරුදු පුහුණු කළා. අන්න ඒ නිසා තමයි අනුතර ජීවිතයේ තමන් බලාපොරොත්තු වෙන මානසික සම්පත්තියන මනුෂ ජීවිතයක් ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. අනුතරව සඳහන් වෙනවා ශ්‍රද්ධාව, ශීලය, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවය, ත්‍යාගශීලී බව, ප්‍රඥාව තියෙන භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ විදිහට අහලා තියෙනවා. මේ භික්ෂුව ධර්මයේ කියනකොට මේ විදිහට අහලා තියෙනවා. කොහොමද? චාතුම් මහරජක දේවරු බොහෝම දීර්ඝායුෂිකයි, වර්ණවන්තයි, දිව් සැපයෙන් යුක්තයි. ඒ භික්ෂුව කල්පනා කරන, එහෙනම් අනේ මටත් මරණින් පස්සේ චාතුම් මහරජක දෙවියන් අතර උපදින්න තියෙනවා නම් හොඳයි. ඒ අදහස සිතේ පිහිටුවා ගන්නා වූ භික්ෂුව ඒ සිත මනාකොට පිහිටුවා ගන්නවා. ඒ සිත වඩනවා. එතකොට දැන් මේ භික්ෂුව චාතුම් මහරජකේ උපත ලැබෙන ආකාරයට කුසල් කරගෙන තියෙනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව මේවා ඇති කරගෙන තියෙනවා. එතකොට තමන් යම්සි තැනක් හිතා ගන්න ඒ කර්මයට අනුරූපව තමන් සිද්ධ කරගෙන තියෙන කුසල කර්මයන්ට අනුරූප උපත ලබන සුදුසු තැනක් තමන් සිතේ පිහිටුවාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව ඒ භික්ෂුව මරණින් පස්සේ චාතුම් මහරජකේ ගිහින් පහළ වෙනවා. ඔය විදිහටම ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පංච ධර්මයන්ගෙන් යුක්ත වෙන භික්ෂුන් වහන්සේ නමක් තාවතිංස, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වශවත්ති කියන මේ එක් එක් දෙවිලුවක් ගැන අහලා ඒ භික්ෂුවට අහන ලැබෙනවා පරිනිම්මිත වශවත්ති දේවරු දීර්ඝායුෂ්කයි, වර්ණවන්තයි, දේව සැපයෙන් යුක්තයි, දේව සැප බහුලව වාසය කරනවා ආදි වශයෙන් කියලා. ඊට පස්සේ භික්ෂුව සිත පිහිටුවා ගන්නවා, අනේ මරණින් පස්සේ මටත් පරිනිම්මිත වශවත්ති දෙවියන් අතර උපත ලබන්නට ලැබේවා කියලා ඒ භික්ෂුව ඒ සිත හොඳට පිහිටුවා ගන්නවා. ඒ සිත වඩනවා. අන්න එතකොට ඒ භික්ෂුවට මරණින් පස්සේ පරිනිම්මිත වශවත්තේ ගිහින් උපත ලබන ආකාරයට අර කුසල සංස්කාර සකස් වෙනවා. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කුසල ධර්මයන්ගෙන් යුක්ත. ඒ භික්ෂුව කල්පනා කරනවා මේ සහස්ර බ්‍රහ්මයන් බොහොම දීර්ඝායුෂ්කයි, වර්ණවන්තයි, ශප බහුලයි. ඒ නිසා මම මේ සහස්ර බ්‍රහ්මයන් අතර ගිහින් උපත ලබනවා නම් හොඳයි කියලා. එතකොට මට මේ දහසක් ලෝක ධාතුන් කෙරෙහි මගේ ආනුභාවයේ පතුරවාගෙන වාසය කරන්න පුළුවන් කියලා. මේ දහසක් ලෝක ධාතුන්ට ආනුභාවයේ පතුරවන්න පුළුවන් බ්‍රහ්මීක් වෙන්න කැමති වෙනවා. හරියට මෙන්න මේ වගේ කියලා භාගිතුන් වහන්සේ සඳහන් කරනවා. මිනිසෙක් තමන්ගේ අතට නෙල්ලි ගෙඩියක් අරගෙන ඒ නෙල්ලි ගෙඩිය දිහා බලනවානේ. අර දහසක් ලෝක ධාතුන්ට ආධිපත්‍යයේ පතුරවාගෙන වාසය කරන බ්‍රහ්මීන්ට මේ අර දහසක් ලෝක ධාතුන් පෙනෙන්නේ යන්නේ වගේ කියනවා. හරියට තමන්ගේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ බලන්න අනුභවයි. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කැමති වෙනවා මම අන්නේ ඒ වගේ ආනුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෙක් වෙනවා නම් හොඳයි කියලා. ඉතින් එහෙම හිත පිහිටුවාගෙන ඒ අදහසින් යුක්තව අර ඒ සිත වඩනවා. එතකොට තමන් වහන්සේ කරගත්තා වූ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී කුසල ධර්මයන් අනුව කුසල සංස්කාර සකස් වෙනවා අරගෙන විදිහේ බ්‍රහ්ම ලෝකයක ගිහිල්ලා උපත ලැබීම සඳහා. ඉතින් ඔන්න ඔය විදිහට භික්ෂුන් වහන්සේ නමකට අහන්න ලැබෙනවා දිසහස්ස බ්‍රහ්මයෝ, තිසහස්ස බ්‍රහ්මයෝ, චතුසහස්ස බ්‍රහ්මයෝ, පංචසහස්ර බ්‍රහ්මයෝ. ඒගොල්ලෝ දීර්ඝායුෂ්කයි, වර්ණවන්තයි, ශප බහුලයි. ඒ පංචසහස්ර බ්‍රහ්මයෝ ලෝක 5000ක් කෙරෙහි ආනුභාවයේ පතුරවාගෙන වාසය කරනවා ආදි වශයෙන් කියලා එහෙම තැනක උපදින්න කැමති වෙනවා. ඊට පස්සේ භික්ෂුව අර තමන් කරගන්නා කුසල ධර්මයන්ුත් අනුව ඒ පංචසහස්ර බ්‍රහ්මයන් අතර ගිහිල්ලා පහළ වෙන්න සිත පිහිටුවා ගන්නවා. ඒ සිත වඩනවා. ඒ අනුව ඒ භික්ෂුවට ඒ පංචසහස්ස බ්‍රහ්මයන් අතර ගිහින් පහළ වෙන විදිහට සංස්කාර සකස් වෙනවා, විහරණ සකස් වෙනවා. ඔන්න ඔය විදිහයි ඒ පංචසහස්ස බ්‍රහ්මයන් අතර ගිහින් පහළ වෙන්න උපත ලබන්න තියෙන මාර්ගය. ඉතින් ඔන්න ඔය විදිහට දසදහසක් ලෝක ධාතුන් කෙරෙහි ආනුභාවයේ පතුරවාගෙන වාසය කරන්නා බ්‍රහ්මයන් අතර උපදින්නත් ඔය කියන විදිහටම ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කුසල ධර්මයන්මයි පාදක වෙන්නේ. ඔය විදිහටම ආභා කියන දෙවිවරුන් අතර පරිත්තාභ, අපමානාභ, ආභාෂරාදී සියලුම බ්‍රහ්ම ලෝකවල ගිහින් උපත ලබන්න හේතු වෙන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන පංච ධර්මයන් නැති කරගෙන ඒ අනුසිත පිහිටුවා ගැනීම. හැබැයි ඒ වෙනකොට අනිවාර්යයෙන්ම ධ්‍යාන මට්ටමේ සමාධියක් තියෙන්න ඕන. ඒ බ්‍රහ්ම ලෝකවල ගිහින් ප්‍රතිසන්දිය ලැබිය හැකි මට්ටමේ ධ්‍යාන සමාධියකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ මට්ටමට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වැඩි තියෙන්නත් ඕන. ඒකයි හි අදහස. ඉතින් නේව සංඥා නා සංඥායතනෙ දක්වාම බ්‍රහ්ම ලෝක ගැන භාග්‍යතුන් වහන්සේ පිළිවෙලින් සඳහන් කරනවා. මොනවද මේ බ්‍රහ්ම ලෝක? ආභා කියන බ්‍රහ්ම කායික දෙවිවරු, ඊළඟට පරිත්තාභ, ආභාෂර, ඊළඟට සඳහන් වෙනවා පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්හ, ඊළඟට සඳහන් වෙනවා විහෙප්පල අවිහ අතප්ප සුදස්ස සුදාසි අකනිට්ට මේ පංච සුද්ධාවාසවල උපත ලබන්නට නම් අනිවාර්යයෙන්ම අනාගාමී ඵලයට පත්ව සිටින්නට ඕන මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට අනාගාමී ඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ නමක් අවිහ අතප්ප සුදස්ස සුදාසි අකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපත ලබන්න සිත පිහිටුවා ගත්තොත් ඒ තම තමන් වහන්සේලා මාර්ග ඵල ලැබීම සඳහා පුරුදු පුහුණු කරගත්තු සද්ධා ශීල සුත ජාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන් උපකාරී වෙමින් ඊළඟට ධ්‍යාන සමාධියත් පාදක වෙලා ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්න ලැබෙනවා. ඔය විදිහටම ආකාශානංච ආයතන, විඤ්ඤාණංච ආයතන, ආකින්ජඤ්ඤ ආයතන, නේව සංඥානා සංඥායතන කියන අරූප තලවලත් කැමති කෙනෙකුට උපත ලබන්න පුළුවන්. හැබැයි ඒ සඳහා සද්ධා ශීල සුත ජාග පඤ්ඤා කියන පංච ධර්මයන් තියෙනට ඕන. ඒ වගේම ඒ සමාපත්තියත් ඇති කරගෙන තියෙනට ඕන. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රද්ධාවෙන් යුක්තව, ශීලයෙන් යුක්තව, ශ්‍රුතියෙන් යුක්තව, ත්‍යාගයෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව කුසල ධර්මයන් සම්පූර්ණ කර ගන්නවා. එසේ කුසල ධර්මයන් සම්පූර්ණ කර ගනිමින් ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා, අහෝ වතාහ ආශවානං khය අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේසයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේය. දැන් ඒ භික්ෂුන් වහන්සේ මරණින් පස්සේ සුගතියක ගිහින් උපදින්න සිත පිහිටුවන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා, මම මේ ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ ධර්මයන් දියුණු කරගෙන යනවා. අනේ මම මේ ජීවිතේම ආශ්‍රවයන්ශය කරලා ආශ්‍රව රහිතෝ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන ඊට පැමිණලා වාසය කරනවා නම් කොපමණ හොඳද කියලා. ඉතින් දැන් ඒ භික්ෂුන් වහන්සේ ඒ ජීවිතයේ තුලම අරහත්ත්වයට පත්වීම සඳහා වීරිය වඩලා, එතකොට පුරාණ කුසල ශක්තියත් උපනිෂ්ඨේ වීමෙන් ඒ ජීවිතයේ ගන්නා උත්සාහයත් සඵල වීමෙන් ඒ භික්ෂුන් වහන්සේ ඒ ජීවිතයේම අරහත්ත්වයට පත්වලා සියලු ආශ්‍රවශේ කරලා අරහත් ඵලසුවේ වාසය කරනවා. ඒ භික්ෂුන් වහන්සේ ඒ ජීවිතයේම අරහත්ත්වයට පත්වෙච්ච නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ අයම් භික්කවේ භික්ඛුන කත්තචි උපජ්ජති. මේ භික්ෂුන් වහන්සේට නැවත කොහෙවත් උපදින්න සංස්කාර සකස් වෙනවද? සංස්කාර සකස් වීමක් නැහැ. න කත්තචි උපජ්ජති, කොහෙවත් උපදින්නේ නැහැ. න කොහින්චි උපජ්ජති, කොහේකවත් කිසිදු තැනක ප්‍රතිසන්දියට පැමිණෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ඇතැම් භික්ෂුන් වහන්සේ නම ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන්ම කරණ කොටගෙන ඒ ජීවිතේම අරහත්ත්වයට පත් වෙන හැටි වදාලා. ඊළඟට ඇතැම් භික්ෂුන් වහන්සේ නමකට තම තමන් වහන්සේලාගේ අපේක්ෂාව පරිදි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල, රූපාවචර බ්‍රහ්ම ලෝකවල, ඊළඟට කාම සුගති භූමීන්හි, ඒ කියන්නේ දෙව්ලෝහය, මනුෂ්‍ය ලෝකේ තමන්ගේ ප්‍රාර්ථනා අනුව උපත ලබන්නට පුළුවන් වෙන ආකාරය පිළිබඳව සඳහන් කළා. ඉතින් ඒක නිසා දැන් අපි සෑම දිනම විශේෂයෙන් උත්සාහ කරන්නට ඕන මේ ජීවිතයේ තුල දියුණු කරගන්නා වූ ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ පංච ධර්මයන්ගේ අනුභවයෙන් මේ ජීවිතයේ තුලම අපට මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නට ලැබෙනවා නම් කොපමණ හොඳද කියන අදහසින් අන්න ඒ පිණිස අපි වෑයම් කරන්නට ඕන. අවසාන මොහොතෙහි අපට තේරුණොත් එහෙම අපට දැන් මේ ජීවිතයේ තුල තවදුරටත් ධර්මය අවබෝධ කරගන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපට දෙවෙනි ජීවිතයේදීවත් ධර්මය අවබෝධ කරගන්නට තිබෙනවා නම් හොඳයි කියන අදහසට අපිපත් වෙන්නට ඕන. අවසාන මොහොතේ කියන්නේ අපිට මේ ජීවිතයේ තුල කිසිම විදිහකින් ධර්මය අවබෝධ කරගන්න ඉඩ කඩක් නොලැබෙන තැනදී. අන්න එහෙම අවස්ථාවේදී සුගතියක සිත පිහිටුවා ගන්නා වූ සත්පුරුෂයෙකුට ඒ සුගතියේ පහළ වෙලා සුගතිය උපත ලබලා ඒ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවනි. ඉතින් ඒ වගේම තවදුරටත් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා ස්වර්ගගාමී වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවීම යෙදී වාසය කරන ආකාරය විමානවත්ව පාළියට අය සිරිමා විමාන වස්තුවේනොත් අපට තේරුම් ගන්න පුළුවනි. අපි බලමු කොහොමද මේ සිරිමා කියන දේවතාවිය දේවත්වයට පත් වුණේ කියලා. දැන් මේ දේවතාවියගේ නැත්නම් දෙවදුවගේ රතේ බොහොම අලංකාරයක බොහොම ලස්සන ආශ්‍රයන් යොදපු, දිව්‍යමය ආස්වාභරණයේ සරසන ලද ආශ්‍රයන් යොදපු රථයක මේ දෙවදුව ගමන් කරනවා. රිය 500ක් තියෙනවා මේ දෙවදුවට ඒ වගේ. ඉතින් මේ දෙවදුවගේ ආනුභාවය කොපමණද කියනවනම් මේ සඳහන් වෙන්නේ දිව්‍ය බරණීන් සැරසුණු සඳහිරු තරුෂේ බබලන ගිනිසේ දිලියේන උතුම් රියෙහි ඔබ නැගී සිටිනවා. උතුම් සිරුරක් ඇති ඔබ කිනම් නිකායකින් බුදුරදුන් වෙත පැමිණියේදයි කියලා මේ දෙවතාවිය ගැන ප්‍රශ්න කරනවා. පස්සේ මේ දේවදුව ප්‍රකාශ කර සිටිනවා, රජගහ නුවර නැටුම් ගැයීම මැනවින් පුහුණු වූ මම ශ්‍රීමත් බිම්සර රජුගේ පාරිචාරිකාවක් වීමි කියලා. එතකොට මේ ශ්‍රීමා කියන දේවදුව කලින් ජීවිතයේදී බිම්බිසාර රජතුමාගේ පාරිචාරිකාවක් ඉඳලා තියෙනවා. එහෙම රජගහ නුවර ශ්‍රීමායයි දැනගත්තා කියලා තමන්ගේ නමක් ප්‍රකාශ කර සිටිනවා මේ දේවදුව. ඍෂි ශ්‍රේෂ්ඨ වූ විනායක වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආදී ආර්ය සත්‍යයන්ගේ අනිත්‍යතාවයේද අසංස්කృత වූ සාස්වත දුක්ඛ නිරෝධය වූ නිර්වාණයේද අකුටල වූ කෙලෙස් නැසන ආරි මාර්ගයේද මට පැවසිය. එනතින් භාග්‍යතුන් වහන්සේ තමාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු ආකාරය ගැන මේ ශිරිමා කියන දෙවිව පවසා සිටියා. මම උතුම් වූ තථාගතයන් වහන්සේගේ අසංස්කృత වූ නිර්වාණයට කරුණ වූ සද්ධර්මයේ අසා නරශේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ මම සීලෙහි මැනවින් සංවෘත වීමි කියලා සඳහන් කරනවා. එතකොට මේ භාගිතුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරපු මේ ශිරිමා කියන බිෂව භාගිතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා හොඳට සිල්වත් වෙලා තියෙනවා. අනතරව සඳහන් කරනවා, මම උතුම් වූ තථාගතයන් වහන්සේ විසින් දේශන ලද අසංස්කృత වූ නිර්වාණ පදයේ දැන මම ඒ අත්බැවෙහි ලෝකෝත්තර සමාධිය අවබෝධ කරමි. ඒ ලෝකෝත්තර සමාධි ස්පර්ශයේම මට උතුම් මාර්ග නියාමයේ විය කියලා අර මාර්ගඵල ලබන්න භාගතුන් වහන්සේගේ ධර්ම උපකාරී වෙච්ච ආකාරය පිළිබඳව සඳහන් කළා. මම විශිෂ්ට භාව සාධක වූ උතුම් නිර්වාණය ලැබ සත්‍ය ප්‍රතිවේදෙහි විශේෂයට පැමිණ තුනුරුවන්හි නිසක වූවා වෙමි. පහවෝ සැක ඇති මම බොහෝ දෙනා විසින් පුදන ලදුවෙන් ස්වල්පන වූ ක්‍රීඩා රතිය වළඳමි. එතකොට දැන් මේ දේවතාවිය දිව්‍යක්ෂරාවිය ධර්මයේ පිළිබඳ තුනුරුවන් පිළිබඳ නිසක කෙනෙක්. ඒ කියන්නේ අන්න සෝතාපත්ති ඵලයට පත්ව සිටින ආර්ය දේවතාවියක්. දැන් දෙව් සැප වළඳමින් සිටිනවාය කියලා සඳහන් කරනවා. මෙසේ දේවදුවක් වූ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූවා නිවන දක්නී වෙමි. පළමු පෙළෙහි පිහිටියා වූ සිවසද්ධාම් දක්නාම සෝවාන් වීමි. මට දුගතියක් නැත්මය කියලා නිර්භයව තමන්ගේ අධිගමය පිළිබඳව පවසා සිටියා. ගෞරව සහිතවයේ මම බුදුරදුන් වැඳීමට ද පැහැදීම ඇති කරන නිවනියල්ු භික්‍ෂූන් වැඳීමට ද ශ්‍රීමත් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්භය වූ ශ්‍රමණ සමාගමය ඇසුර කිරීමට ද එළඹීමි. දැන් ඉතින් අර දේවතාවිය ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වඳින්නත් මේ ආර්ය භික්ෂූන් වහන්සේලා ආර්යයන් වහන්සේලාව දැකලා සිත පහදවාගෙන වැඳලා යන්න තමයි මේ ඇවිත් තියෙන්නේ. නරශේෂ්ඨ වූ පුරිසදාම්‍ය සාරතී වූ තථාගත වූ බුදුරජාණන් වහන්සේ දැක පිනාගියා වූ මම සතුරු සිත් ඇති වෙමි. ඒ මම තෘෂ්ණාව සිඳහල නිවෙනෙහි යල්නු උතුම් වූ හිතයෙන් සත්‍යයන්ට අනුකම්පා කරන විනායක වූ තථාගතයන් වහන්සේ වඳිමි කියලා. ඉතින් මේ බුදුගුණනේ කියන්නේ නරශේෂ්ඨ වූ පුරිසදාම්‍ය සාරතී වූ තථාගත බුදුරජාණන් වහන්සේ දැක පිනාගියා වූ මම සතුරු සිත් ඇති වෙමි කියලා. මේ භාග්‍යතුන් වහන්සේ දැකීමෙන් තමන්ගේ හිතේ ඇති වෙච්ච බුද්ධාලම්බන ප්‍රීතිය ගැන මේ දිව්‍ය අක්ෂරාවිය පවසා සිටින්නේ. එහෙමම තෘෂ්ණාව සිඳහල නිවෙනෙහි ඇලුණු උතුම් වූ හිතයෙන් සත්‍යයන්ට අනුකම්පා කරන විනායක වූ තථාගතයන් වහන්සේ වඳිමි කියලා නැවතවරක් භාග්‍යතුන් වහන්සේට වචනයෙන් වන්දනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට අපට තේරුම් ගන්න පුළුවනි, ඉතින් නුවණැති සත්පුරුෂය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහලා තමන්ට පුළුවන් පමණින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදিলা ඒ ජීවිතයේ තුල ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් නම් අඩුම ධර්මයේ සෝතාපට්ටි ඵලයට හෝපත් වෙලා ඒ දියුණු කරගත්තා වූ ශ්‍රද්ධා ශීලාදී කුසල ධර්මයන්ගේ අනුභවයේ ස්වර්ගගාමී වෙලා දෙවෙනි ජීවිතයේ දුගතියකටපත් නොවි ශනසීමක්ම ලබන ආකාරය උන්ව විදිහට අපිට ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි අදිෂ්ඨාන ඇති කර ගන්නට ඕන අපත් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ අන්කාරණයක් සඳහා නොවේ, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට. එහෙමත් නැති වුණොත් අනිවාර්යයෙන්ම දෙවැනි ජීවිතයේහි දුගතියකට නොගොස් සුගතියකටම ගිහිල්ලා මේ ජීවිතය අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මය අනතුරු ජීවිතයේදීවත් අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්නට ඕන කියන අදිෂ්ඨානීය සිතේ තබාගෙනම කුසල ධර්මයන් දියුණු කරගන්නට ඕන. අන්න එසේ බලවත් ශ්‍රද්ධාවක් තුනුරුවන් කෙරෙහි පිහිටුවාගෙන හොඳ පිරිසිදු ශීලයක් ඇතුව ධර්මයේ පිළිබඳ හොඳ බහුශ්‍රත භාවයක් දිනු කරගන්නා ත්‍යාගශීලී වූ විදර්ශනානුවණින් යුක්ත වන්නා වූ ශ්‍රාවකීන්ට තමන්ගේ කුසල අනුභවයෙන් බලාපොරොත්තු වන්නා වූ සුගති සම්පත් වගේම මාර්ගඵල නිවන් සෝයත් අනිවාර්යයෙන්ම සාක්ෂාත් කරගන්නට පුළුවන් වන බව සංකාරුප්පති සූත්‍රය ඇසිරුනොත් තේරුම් ගත්තා. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම අද දවස පුරාම සිද්ධ කරගත්තා වූ ශීල භාවනාදී ශීල කුසල ධර්මයන්ගේ බලේ ඒකාන්ත වශයෙන් මේ ජීවිතයේ තුල මාර්ගඵල ලබා ගන්නට බැරි වුණොත් අනිවාර්යයෙන්ම දෙවෙනි ජීවිතයේ සුගතියක පහළ වෙලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුතර ජීවිතයේදී හෝ අවබෝධ කර ගන්නට ලැබේවා. මේ ජීවිතයේ තුලදීම සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්නට හේතු සම්පත් වෙන්නා වූ ශදහැති ශ්‍රාවක පින්වතුන්ලාට මේ ජීවිතයේ තුලම තමන් බලාපොරොත්තු වන ආකාරයට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ශීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවනින් සැනසී වදාළ සාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීම පිණිසම අද දවස පුරාවට සිද්ධ කරගත්තා වූ ශීල කුසල ධර්මය ඒකාන්තේම හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.